සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
අපි එහෙමනම් දැන් තවත් මාසයකින් අනතුරුව ආරම්භ කරනවා ඔස්ට්‍රේලියාවේ සිටින තවත් ලේඛකයෙකු හෝ ලේඛිකාවකගේ නිර්මාණයක් පිළිබඳව කතාබහ කරන්නට සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයේ තුරින්. හැමදාමත්ම වගේ අපි වැඩසටහන ආරම්භ කරද්දී ඔබේ දැනගැනීම උදෙසා මතක් කරනවා පසුගිය වර අපි අවධානයට ලක් කරපු ග්‍රන්ථය කුමක්ද කියලා. ඒ විශේෂාංගයේ මග හැරුණා නම් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබටත් නැවත වතාවක් ඒ ග්‍රන්ථ කතුවරයා කවුද කියලා අපේ සම්මුඛ සාකච්ඡාව හරහා හඳුනා ගන්නට ඉඩකඩ ලැබෙන නිසා. අපි මසක් හැර මසක් හමු වෙන්නේ මේ විශේෂාංගයෙන්. එක් මසක් සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයනුත්, අනිත් මස විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් විශේෂාංගයට දෙනුත්, හැම මාසයකම අවසාන අඟහරුවාදා ඔස්ට්‍රේලියාවේ සිටින නිර්මාණකරණයේ යෙදෙන අපේම සිංහල රචකයෙකු පිළිබඳවත්, ඒ වගේම විශ්ව සාහිත්‍යයට ගිය ශ්‍රී ලංකාවේ සිටින ලෝකේ පුරාම සිටින සිංහල නිර්මාණකරුවන් පිළිබඳවත්, විශ්ව සාහිත්‍යයේ ඒ විශේෂත්වයක් ගන්නා නිර්මාණ පිළිබඳවත් අපි කතා බහ කරනවා විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් කියන විශේෂාංගය හරහා. මේ දෙයාකාරයකට අපි මේ විශේෂාංගය අරගෙන ඉන්නේ. ඉතින් මේ මාසේ වෙන්වන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින අපේ නිර්මාපකයෙක් පිළිබඳව අවධානය යොමු කරන්න. සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් අපි ගිය වර හමුවුණේ දෙසැම්බර් මාසේ 2016 වසරේ. අපි එහිදී සාකච්ඡාවට බඳුන් කළේ මෙල්බන් වාසි ලේඛක මාලින් බණ්ඩාර කපුවත්තගේ සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහය අඟුණමල් පිළිබඳව. වෙබ් අඩවියට යන්න මේ විශේෂාංගය අහන්නට ඔබට හැකියාවක් ලැබුණේ නැත්නම් නැවත වතාවක් රසවිඳීමේ හැකියාව තියෙනවා. අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. මැදිරියට දැන් පැමිණලා සිටින මෙල්බන් වාසි ලේඛක ජගත් ජේද්‍රසිංහ මහතා. ජගත්, ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි අද දවසේදී තවත් කාව්‍ය සංග්‍රහයක් පිළිබඳව අවධානයට ලක් කරන්නේ. මේ කාව්‍ය සංග්‍රහයේ විශේෂත්වයක් තියෙන මේක සඳස් කාව්‍ය සංග්‍රහයක්. අපේ මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය හරහා පළවෙනි වතාවටයි ඇත්තටම අපි මේ වගේ සඳස් කාව්‍ය සංග්‍රහයක් සාකච්ඡාවට බඳුන් කරන්නේ. සිඩ්නි වාසී ලේඛක ඥානතිලක හේවාගමගේ මහතා විසින් රචිත ඇවිලිනි කුඹුරි බඹසර පද්‍ය කාව්‍ය සංග්‍රහය ගැනයි අද කතා බහ. ජගත්, අපි කෙලින්ම කතාවට ප්‍රවිෂ්ට වෙමු. මේ නිර්මාණය ගැන ඔබේ අදහස මොකද්ද?
ඔව් දිල්රුක්ෂි, දැන් කවිය කිව්වහම කවිය විවිධ ප්‍රභේද තියෙනවා. අද යුගයේ අපි ලියවෙන කවි අපි දකිනවා ඒවා බොහෝ හැඟුම් බරයි. ඒත් අද ලියවෙන කවි වලින් අපි උත්සාහ කරන්නේ යම්කිසි සංවේදනාවක් දෙන්න කියවන්නා තුළ. නමුත් කවිය එක් යුගයක තිබුණා මේට වඩා වෙනස් අරමුණු වලින්, සංවේදනා ඇති කිරීමටත් වඩා යම්කිසි කතන්දරයක් කිරීමේ අරමුණෙන්, එහෙම නැත්නම් යම්කිසි දෙයක් විස්තර කිරීමේ අරමුණෙන් ලියවෙච්ච කවි අපි දකිනවා අතීතයේ පුරාවට. එහෙම තමයි කවිය පටන් ගන්නෙ. උදාහරණයක් හැටියට ගුත්තිල කාව්‍ය ගත්තොත්, එහෙම නැත්නම් සංදේශ කාව්‍ය ගත්තොත්, ඒවැයි තියෙන්නේ කතන්දරයක් කියීමේ කලාව. බොහෝ විට අපි දකින්නේ රසවත් ලෙස කතන්දරයක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන භාෂා ප්‍රයෝග පාවිච්චි කරමින් මේ කතන්දරය රසවත්ව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය. එයින් පසු යුගයක කොළඹ යුගයට ආවම එතෙන්දිත් අපි දකිනවා සුදෝ සුදු වගේ KS ගේ කාව්‍ය සංග්‍රහයක් ගත්තොත්, ඇයි අම්මේ අඬන්නේ නේ ඔබ කඳුළු සලා, මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා, නාඩන්නම් මේ නාඩන් මම විහිළු කළා, එන්නද ගොසින් බොරු කී කොල්ලනට තලා. ඔය වගේ කවි අපි දකින්නේ ඒ යුගේ. මේවයන් කියවුනේ බොහෝ විට මේ කතන්දරයක්. අපි මේ කතාව රසවත් ලෙස අහගෙන ඉන්නවා. නමුත් පසු කාලයක මෑත කාලයට එනකොට මේ කතන්දර කීමෙන් කලාවෙන් බැහැර වෙලා අපි විවිධාකාර වූ සංවේදනාව ප්‍රක්ෂේපණය කිරීමේ අරමුණ කියන කාරණයට බැහැිනවා. අද දවසේ කවිවල ලියවෙන්නේ එහෙමයි. ඉතින් මෙන්න මේ යුගයේදී ඥානතිලක හේවාගමගේ අපේ කවියා අතීතයේ අපි අත්විඳි අපි රසවිඳි කාව්‍යවල ලක්ෂණ සහිතව ඇවිලිනි කුමරි බඹසර කාව්‍ය සංග්‍රහය අපි වෙත ගෙනෙනවා. ඔබ කිව වගේ මේක සඳස් කාව්‍ය සංග්‍රහයක් කියලා හැඳින්වුවොත් නිවැරදියි.
ඔව්, ජගත්තර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ අර කතාවක් මූලික කරගෙන දිවෙන කාව්‍ය ආකෘතියට මේ කවිය වැටෙනවා. ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයට මූලික කරගෙන තියෙන බෞද්ධ සාහිත්‍යයේ එන චුල්ල දනුද්දර ජාතකය. මේක මේ අපේ සිංහල පිරිසට වඩාත් සමීපුණේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මිත මනමේ වේදිකා නාට්‍ය හරහා. මනමේ වේදිකා නාට්‍ය කියන්නේ චුල්ල දනුද්දර මේ බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතාවේ ප්‍රතිනිර්මාණයක්. දැන් එතකොට ඒ කතාවම තමයි මේ කවිය හරහා ඥානතිලක හේවාගමගේ කවියා ඇවිලිනි කුමරි බඹසර යනුවෙන් අපහතට පත් කරන්නේ. දැන් එතකොට මේ ඔබ අර කලින් සඳහන් කරපු කාරණයක් එක්ක සමපාත වෙනවා. අතීත කතාවක්, අතීත කාව්‍ය ආකෘතියක් නැවත වතාවක් වර්තමානයට අරගෙන එනවා. ඒකටත් මූලික කරගන්නේ අතීත ජාතක කතාවක්. දැන් මේ වගේ කාර්යයක් කිරීමේදී අද දවසේ කවියා කොයිතරම් ගැඹුරකට යා යුතුද, කොයිතරම් පරිකල්පනයක් ලැබිය යුතුද කාව්‍යේ?
අද දවසේ කවියා හමුවේ තියෙනවා දිල්රුක්ෂි අභියෝග, විශේෂයෙන් භාෂාව පිළිබඳ අභියෝග. මෙවැනි කාව්‍ය ග්‍රන්ථයක් රචනා කිරීමේදී ඔහු භාෂාව පිළිබඳ අති ප්‍රවීණෙක් විය යුතුයි. මොකද භාෂා ප්‍රයෝග තියෙනවා. එලිසමය රැකගත යුතුයි, එලිවැට රැකගත යුතුයි, රසවත් බව රැකගත යුතුයි, උපමා උපමේය රැකගත යුතුයි. මේ සියල්ල සඳහා ඔහුට විශේෂ භාෂා ඥානයක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දී මට එක්තරා විශේෂිත කරුණක් මතක් වෙන්නේ, දිල්රක්ෂි, මේ කවිය ලියන්නේ විද්‍යාඥයෙක්.
ඔව්, ඇත්තමයි.
ඉතින් ඔහු තමගේ විශිෂ්ට භාෂා ඥානය පාවිච්චි කරලා තමයි මේ කාව්‍ය ග්‍රන්ථය රචනා කරන්නේ. ඉතින් අද යුගයේ කවියෙක් හැටියට ඔහුට සිද්ධ වෙනවා මේ භාෂාව පිළිබඳ මතුවන ගැටලු වලට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණේ පළමුව විසඳා ගන්නට.
ඔව්, ඇත්තටම දැන් අපි මේ ඔබ සඳහන් කරපු ආකාරයට මේ විද්‍යාඥයෙක්ගේ අතින් මෙවැනි නිර්මාණයක් බිහි වෙනවා කියලා කියන්නේ බොහොම සුවිශේෂී ලක්ෂණයක්. ඒ කියන්නේ වෙනස්ම ශාස්ත්‍රයක සිටින කෙනෙක් කලාවට එකතු කරන නිර්මාණවල යම්කිසි වූ සුවිශේෂීත්වයක් තියෙනවාය කියන කාරණේ තවදුරටත් සනාථ කරන අවස්ථාවක් මේක කියලා මට හිතෙනවා. දැන් ඇත්තටම අපි ගත්තොත්ින් එහෙම මේ ඇවිලිනි කුමරි බඹසර මේ කාව්‍ය ප්‍රබන්ධය මනමේ නාට්‍යයේ මනමේ කුමරා, දිසා පාමොක් ඇදතුමා, තක්සලාවේ අධ්‍යාපනය හැදෑරීම, එතනින් නික්මීම, කුමරිය සමග සරණ බැඳීම, ඉන් අනතුරුව වනාන්තරයේ සංචාරයේ යද්දී වැදි රජෙකුට පෙම් කිරීම, මේ සියලුම කරුණු විවිධාකාර ස්වරූපයෙන් ඉතාමත්ම මනරම් ආකාරයට සඳස් කවියට නගලා තියෙනවා. අපි ටිකක් මේ උදාහරණත් එක්ක ගත්තොතින් ජගත්, කොයි වගේ රසවත් භාවයක්ද මේ සඳස් නිර්මාණ හරහා ඥානතිලක මහතා අපිට සමීප කළ තියෙන මේ කාව්‍ය කෘතිය?
ඇත්තටම කල්පනා කරනකොට දිල්රුක්ෂි, ඥානතිලක හේවාගමගේ මහත්මයා මේ පොත තුළ ඔහුගේ භාෂා ඥානය පිළිබඳව විශේ෷ සලකුණු අපට දක්වලා තිබෙනවා. මං කවියක් දෙයක් ඔබට කිව්වොත් බලන්න, මේ 12 වෙනි කවිය. උස් කඳු පෙලින් වට යස තැනි තලාවකි, ගස්වැල් අතර නිල් දියපිරි ජලාසකි, හිස්ලු අත සරණ විහඟුන් උදානිකි, රැස් විහිදෙන අරණ දුටු සිත මනාපෙකි, මල්බර වදුල බිම හෙළු සුදු වලාවකි, සන්වර ලෙසට රැස් සමනල් රටාවකි, සුන්දර හැඟුම් නව දළුලන විමානිකි, පෙම්බර හිතට මෙයනම් රස ගුලාවකි. බලන්න දිලක්ෂ, මේ කවි දෙකම හොඳම උදාහරණයක් ඔහුගේ භාෂා ඥානය පිළිබඳව. ඔහු ලස්සට ඉතා අලංකාර ලෙස එලිසමය එලිවැට දෙකම රැකගෙන ඉතා සුමට වදන් වලින් මේ පරිසර වැනුම කරන හැටි මම හිතන්නේ ඔහුගේ භාෂා ඥානයට හොඳම උදාහරණයක්.
ඔව්, දැන් ඔබට මොකද හිතෙන්නේ මේ සිංහල කාව්‍ය සම්ප්‍රදායට මේ වගේ නිර්මාණ හරහා එකතු වෙන දෑ මොනවද කියලා?
මේක හරි විවාද සම්පන්න මාතෘකාවක් නේ දිලක්ෂ, මගෙන් අහන ප්‍රශ්නෙට හරිම විවාද සම්පන්න උත්තරයක් තමයි තියෙන්නේ. අපි තවදුරටත් මේ මග යා යුතුද, මේ මග නොයා යුතුද කියන කාරණේ පිළිබඳව තර්කයක් හැමතිස්සෙම තියෙනවානේ දිල්රුක්ෂි. මේ පැරණි කවි මග අපි තවදුරටත් රැකගත යුතුද, නැත්නම් අපි අලුත් කවි මග තුළ යා යුතුද කියන කාරණය වෙනම විවාද කර යුතු මාතෘකාවක් කියලා මට හිතෙනවා. ඇත්තට මේ වගේ කාව්‍ය ග්‍රන්ථයක් ගත්තොත් දිල්රුක්ෂි, අපි මේ වැය ගන්නේ සාහිත්‍ය රසය. ඉතින් සාහිත්‍ය රසය රස විඳින්නට කාලය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියලා මට වෙලාවකට හිතෙනවා.
හොඳයි, දැන් එහෙමනම් අපි මේ සාකච්ඡාවට මේ පොතේ කතුවරයාත් සම්බන්ධ කරගන්නවා මේ අවස්ථාවේදී. ඇවිලිනි කුමරි බඹසර අද අපි ප්‍රස්තුත කරගන්නා වූ මේ පද්‍ය කාව්‍ය සංග්‍රහයේ කතුවරයා ඥානතිලක හේවාගමගේ මහතා, මං කලින් සඳහන් කරපු ආකාරයට සිඩ්නි වාසී ලේඛකෙක්, එතුමාගේ මේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. අපි ඒ අනුව මේ කාව්‍ය සංග්‍රහයේ බිහිවීම පසුපස තියෙන කතාන්තරය දැනගනිමු. ආයුබෝවන් ඥානතිලක හේවාගමගේ මහතා.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ඇත්තටම අපි මුලින්ම කතා බහ කරමු. දැන් ලේඛකයෙකු විදිහට මේ ඇවිලිනි කුමර බඹසර කෘතිය වගේ මේ පද්‍ය කාව්‍ය සංග්‍රහයක් බිහිවීම පසුපස තියෙන කතාන්තරය මොකද්ද කියලා?
ඔව්, මගේ පළවෙනි කවි පොත ජීවන ගසේ අරටුව. එම කවි පොතේ මම අඩංගු කරා කුඩා කවි පන්ති රාශියක්, කවි කතා. ඒ කවි කතා වලට ලැබුණු පාඨක ප්‍රතිචාර ඉතාමත් ඉහළ වුණා. ඒ අනුව තමයි මම අදහස් කළේ දීර්ඝ කාව්‍ය කතාවක්, කවියෙන් කතාවක් කියන රචනයක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි මම ඒට සුදුසු පස්තූතයක් හොය හිටියේ. ඒ වගේ මට උවමනා වුණා මේ පස්තූතය සමාජගත ප්‍රශ්නයක් කරහා බැඳුන එකක් වීම. ඉතින් ඒ අනුව තමයි මම මනමේ කතාවට පාදක වුණ දුල්ල ධනුරුදුර ජාතක කතාව තෝරගත්තේ මේ ඇවිලිනි කුමර බඹසර නිර්මාණය කරන්න.
ඔව්, ඇත්තටම දැන් ඔබ සඳහන් කළා මේ සමාජයේ සිදුවන දෑවලට සම්බන්ධ කළ හැකි කතාවක් කියලා. එතකොට ඒ අනුව තමයි ඔබ මේ චුල්ල දනුද්දර කතාව තෝරගෙන තියෙන්නේ. පද්‍ය කාව්‍යයක් විදිහට ඔබ සඳහන් කරපු අර සමාජීයව අපිට දැනෙන ප්‍රායෝගික කාරණාව පද්‍ය කාව්‍ය සංග්‍රහයකට සමීප කරද්දී චුල්ල දනුද්දර මේ කතාවේ තිබුණු විශේෂත්වය මොකද්ද?
ඇත්තට චුල්ල දනුද්දර ජාතක නිරූපණය වෙන්නේ එක්තරා සාන්තාවක් තම සාම් පුරුෂයාට ඉතාමත් කුරුෂ ද්‍රෝහි වන අවස්ථාවක්. ඒ වගේ සමාන්තර සිදුවීම් අපිට සමාජයේ කොටකුත් දක්නට හම්බ වෙනවා. ඉතින් මම හිතුවා මේ හැම සිදුවීමකදීම පොදු ආකල්පයක් ලෙස ගැහණියක පමණක් ඇඟිල්ල දික් කරන සමාජ ආකල්පයක් දැනට තියෙනවා. ඉතින් මම හිතුවා ඒක සම්පූර්ණයෙන්ම සාධාරණ නොවනවා කියලා. අන්නේ පදනම් මත ඉඳගෙන මම හිතුවා මෙම සිදුවීම දෙස වෙනස් ආකාරයකින් බලන්න පාඨකයාට බලන්න දරන උත්සාහයක් ඇති වෙන විදිහේ දෙයක් කළ යුතුයි කියලා. ඉතින් ඒ අනුව තමයි මම ඇවිල්ලි කුමරි බඹසර කියන කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කළේ.
ඔව්, දැන් හේවාගමගේ මහතා, දැන් ඔබ කලින් සඳහන් කළ ඔබේ පළවෙනි කාව්‍ය සංග්‍රහය ජීවන ගසේ අරටුව, මේ කාව්‍ය පන්ති ගණනාවක එකතුවක්, මේ එක තේමාවකට සීමා වුණු කාව්‍ය ග්‍රන්ථයක් නෙමෙයි දැන් මේ ග්‍රන්ථය වගේ. එතකොට දැන් මේ පද්‍ය කාව්‍ය සංග්‍රහයක් නිර්මාණකරණයේදී, යම් කිසි තේමාවකට සීමා වුණු පද්‍ය කාව්‍ය සංග්‍රහයක් නිර්මාණය කිරීමේදී ලේඛකයා ඇත්තටම කොයි වගේ ගැටලු වලටද මුහුණ පාන්නේ? ඔහු සීමා වෙනවා කියලා ඔබට හිතනවාද?
ඔයදී ඒ වගේ නිදහස් වස්තූත කීපයක් අරහා අයිපන්ති දිනන වඩා වෙනස්, ඒක එක කතාවකුත් ඇතුව ඒ කතාවට අනුරූප වෙන විදිහට චරිත නිර්මාණය කරලා ඒ චරිත එක එක අවස්ථාවලදී හැසිරෙන ආකාරය සකස් කරලා ඒ අනුව අපිට කාව්‍ය කතාව ගොතාගෙන යන්න වෙනවා. ඒකෙදි තින් නොයෙකුත් ගැටලු මතු වෙනවා. ඒකතර එක් එක් සිද්ධි, එක් එක් අවස්ථා නිරූපණයන්, එක් එක් පරිසරයන් විස්තරාත්මකව ඉදිරිපත් කිරීම, ඒ වගේ අවස්ථා අර සරල කාව්‍ය භාවයේ කීපයක් ලියනට වඩා සංකීර්ණයි. ඉතින් ඒ වගේ ගැටලු අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කාව්‍ය කතාවක් ලියාගෙන යෑමේදී.
ඔව්, දැන් අපි ගත්තොත් එහෙම, දැන් බොහෝ දෙනෙක් දැන් වත්මන් කවියා ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් යොමු වෙන්නේ මේ නිසඳස් කාව්‍යයට. හුඟක් වෙලාවට දැන් ওই කාව්‍ය සාකච්ඡාවලදී අහන කාරණාවක් තමයි ඒ නිසඳස් කාව්‍යයට යොමු වෙන්නේ. එතකොට කවියාගෙන් ලැබෙන පිළිතුර තමයි ඒ ඉතින් කවිය විසින් අපිට ලබා දෙන ආකෘතිය තමයි කියලා. නමුත් ඇත්තටම අපි කවිය විසින් යම් කිසි වූ ආකෘතියක් ලබා දෙන්නේ නැද්ද සඳස් කාව්‍යයට නවක කවියාට කියන ප්‍රශ්නයත් එතන මතු වෙනවා. එතකොට ඔබට මොකක්ද මේ නව පරපුරේ කවීන් සම්බන්ධව මේ සඳස් නිසඳස් කියන දෙපැත්ත ගත්ත තින් මොකද්ද කියන්නේ
තියෙන්නේ? නිරක්ෂී වගේ අර අපි පැහැදිලිව හැමෝම දෙන පොදු උත්තරේනේ. ආ, මේ කවිය ඉල්ලලා සිටින ආකෘතිය තමයි මම ලියලා තියෙන්නේ. ඔව්, වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්න පුළුවන් එක හොඳම තර්කානුකූල උත්තරේ. එහෙම නොවෙන්නත් පුළුවන්. අපි ආකෘතිය තෝරගන්න අවස්ථාවලු තියෙනවා. කොච්චර නෑ කිව්වත් සමහර අවස්ථාවලදී අපි ආකෘතිය බලහත්කාරයෙන් තෝරගන්න වෙලාවල් තියෙනවා, කොතරම් තර්ක විතර්ක කළත්. නමුත් මේවායේ මම දකින දේ තමයි, දිල්රුක්ෂි, මේ මොන මග ගත්තත් අවසානයේ අපට කියන්නට අවශ්‍ය වෙන දේ අපි කියලා තියෙනවද කියන කාරණා. නැත්නම් අපට සංවේනිවේදනය කරන්නට, අපට සංවේදනය කරන්නට අවශ්‍ය වෙන පණිවිඩය අපි සංවේදනය කර තිබෙනවාද කියන කාරණේ. එහෙමත් නැත්නම් පාඨකයාගේ සිතේ අපි ජනනය කරන්නට බලාපොරොත්තු වෙන භාවය අපි ජනනය කර තිබෙනවාද කියන කාරණේ. ඔන්නේ කාරණා ඉස්ත වෙනවා නම් මේ ආකෘතිය පිළිබඳව ඕනට වඩා කරදර විය යුතු නැතිය කියන කාරණය සමාලලාට මම කල්පනා කරනවා.
ඔව්, එතකොට සඳස් නිසඳස් කාව්‍ය නිර්මාණයේදී කවියා මුහුණ පාන ගැටලු හෝ එසේත් නැත්නම් දුෂ්කරතා හෝ එසේත් නැත්නම් අදහස් ප්‍රකාශනයේදී ලැබෙන පහසුව පිළිබඳව අපි කතා බහ කළොත් අපිට කොයි වගේ නිර්වචනයක්ද දෙන්න පුළුවන්?
සඳස් කවියේ ආකෘතිය තුළ හිරවීම නිසා සමහර විට කවියා නැති වෙලා යන අවස්ථා තිබෙනවා. අපි ඒක අනන්ත දකිනවා. සමහර විට කවියාට සිදු වෙනවා එලි වැටසක ගන්න, එලි සමය රැක ගන්න, නැත්නම් විරිත රැක ගන්නට. මේවා රැක ගන්නට ගියාම සමහරලාට කවියා අතරමං වෙන අවස්ථා තියෙනවා. මා උදාහරණයක් කිව්වොත් හේවාගමගේ මහත්මගේ පොතෙන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් 153 වෙනි කවිය. කිසිවක් කතා නැත වෙහෙසයි සිරුර පුරා, ගව්වක් දුරින් වෙයි පියතුම විසි නුවරා, අව්වක් සැරෙන් ඇත ගමනට මග අවුරා, පියරක් ගමන සිත දනවයි යොදුන කරා කියලා. මෙතන මේ කවි මේ පියරක් කියන වචනය මම හිතන්නේ වැරදි ලෙස භාවිතා වෙන වචනයක්. පියවරක් කියන වචනය විය යුතුයි ඔහු මේ පාවිච්චි කරන්නේ. ඔහු මෙතන එලිසමය රැක ගැනීම සඳහා පියරක් කියලා වචනය වෙනස් කරගන්නවා. එතකොට මේ වගේ දේවල් සඳස් කාව්‍යයට බැස්සහම, එලිසමය සහිත කාව්‍යයට බැස්සහම, විරිතක් සහිත කාව්‍යයට බැස්සහම සිදු වෙනවා. අපිට සමහරලාට වචන වෙනස් කරගන්නට වෙනවා, වෙනස් වෙනවා සමහරලාට, වෙනස් වචන පාවිච්චි කරන්නට වෙනවා. සමහරට මේ වෙනස් පාවිච්චි කරන වෙනස් වචන වලට තේරුම් තියෙනවද කියලා වෙලාවකට අපිට කල්පනා කරන්නට සිදු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙනවා එලිසමය සහිත කවි, විරිතක් සහිත කවි වලට අපි බැස්සාම. නමුත් නිදහස ලියන කවියා මේ කිසි දෙයක් සලකන්නේ නැහැ. ඔහුට හිතට එන අදහස ඒ ආකාරයටම ඔහුට අවශ්‍ය වචන වලින් ඔහු ලියන්නට උත්සාහ කරනවා. ඔහු එතෙන්දී සීමා වෙන්නේ නැහැ යම් කිසි රාමුවකට. ඔහුට ඇතිතරම් වචන තියෙනවා පාවිච්චි කරන්නට, ඔහුට නිදහස තියෙන ඕනෑම වචනයක් පාවිච්චි කරන්නට. ඒ නිසා එතෙන්දී ඔහුගේ අදහස තීව්‍ර ලෙස ඉදිරිපත් කරන්නට ඔහුට වඩා හැකියාව හැකියාව ලැබෙනවා.
ඔව්, දැන් ඔබ උදාහරණයකදී මට මතක් වුණේ එක්තරා ගීතයක් පහුගිය කාලෙදී වඩාත් විවේචනයට ලක් වුණා. බාලිකාවියන් කියන වචනයක් නෑ, බාලිකාවන් කියලා තියෙන කියලා. බාලිකාවියන් තක්සලා දොරින් ඉසිලා බලාවි හොරෙන් ගස්සලානුවන් කියලා වගේ මේ ජානක වික්‍රමසිංහ ගැයූ ගීතයේ තියෙන ඔබ සඳහන් කරපු ආකාරයට මේ වචන සම්බන්ධව යම් කිසි ගැටලුකාරී තත්වයන් පරණගින අවස්ථා තියෙනවා.
ඉතින් දිල්රුක්ෂි කියපු උදාහරණය හරිම වැදගත්. මොකද ගීතයක ඒ වගේ වචනයක් පාවිච්චි වුණාම ඒව තහවුරු වෙනවා. සමාජය තුළ ඒව තහවුරු වෙනවා. මේක හරි කියලා. ඒක තමයි භයානක தත්ත්වය. වැරදි වචනයක් අපි ඉතාජනප්‍රිය තලයක පාවිච්චි කරනකොට ඒ වැරදි වචනය වැරදි කියන එකවත් බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති තත්ත්වයක් පත් වෙනවා.
ඔව්, දැන් හේවාගමගේ මහතා, මේ අපි බොහෝ වෙලාවට දැන් දකිනවා මේ වර්තමාන කවියා මේ නිසඳස් කාව්‍ය ආරයට වඩාත් ප්‍රියතාවයක් දක්වනවා කියලා. අපි පුවත් පතක් බැලුවත් කවි පොතක් කියෙව්වත් බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ මේ නිසඳස් නිර්මාණ. බොහෝම සීමාන්තිකව තමයි අපිට මේ දවස්වල දකින්නට ලැබෙන්නේ මේ සඳස් කාව්‍ය. ඔබට හිතෙන්නේ මොකද මේ වර්තමාන කවියා බොහෝ දුරට මේ නිසඳස් කාව්‍යයට ඇලුම් කරන්නේ ඇයි?
ඇත්තටම අපේ පැරණි කාව්‍ය තිබුණේ උඟා බොහෝ විට සඳස් කාව්‍ය. පසු කාලයේදී ජීපි සේනානායක, සිරිගුණ සිංහ වගේ අයගේ ඒ අදහස් අනුව නිසඳස් කාව්‍ය කියලා කොටසක් බිහි වුණා. ඒ කියන්නේ සාමාන්‍ය වාක්‍ය ලියනවා ව්‍යංගාර්ථ ගණන පරිදි, සංකීර්ණ අර්ථයන් ගොනු වෙන පරිදි වාක්‍ය ලියනවා. ඒවා විරසකට හෝ ඡන්දසකට අදාළ නැති වාක්‍ය විදිහට ලියවෙන කවි. ඒවාට වඩා සඳස් කාව්‍ය වෙනස්. සඳස් කාව්‍ය සඳහා ඡන්දසක් සහ විරතක් තියෙන්න ඕන. ඉතින් ඊට අමතරව යවහන් දෝෂ ඒ වගේ දේවල් සැලකිල්ලට අරගෙන කවිය සුගම වෙන ආකාරයේ ලියන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ටිකක් ශික්ෂණයකින් කළ යුතු වැයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි සඳස් කාව්‍ය තරමක දුරට අපහසුයි කියලා සමහර අය පිළිගැනීමක් තියෙනවා. සමහර අය පිළිගන්නවා නිසඳස් කාව්‍ය බොහොම ලේසියි කියලා. මම නම් එහෙම විශ්වාස කරන්නේ නැහැ. සඳස් කාව්‍ය වගේම නිසඳස් කාව්‍යත් එක්තරා පදනමකට ගොතනවා නම් ඒක අමාරු කාර්යයක්. සඳස් කාව්‍ය ගෙතීම බොහෝ දෙනෙකු නොකරනා වගේ පෙනෙනවා. මොකද මේ විශේෂ සීමාවන් ඇතුව ඒ සඳස් කාව්‍ය ගොඩනගන්න සිදුවීම නිසා.
ඔව්, එතකොට මේ සඳස් කවි නිර්මාණකරුවාගේ වර්තමානයේ ඔබ දකින්නේ කොහොමද හේවාගමගේ මහතා?
සඳස් කවියාට සිද්ධ වෙනවා මේ භාෂාව ඉතාමත් පුළුල්ව හසුරවන, ඉතාමත් මනාව කුරුවකින් හසුරවන. ඉතින් සඳස් කවියට සිද්ධ වෙනවා භාෂාව පිළිබඳව විශාල ප්‍රගුණත්වයක් දක්වා තිබීම. ඉතින් සඳස් කවියා කවි ගොතන ආකාරයට ඒවා වින්දනය කරන්නත් භාෂාව හොඳට ප්‍රගුණ කර පාඨක සමූහයක් අවශ්‍ය වෙනවා. සඳස් කවියා මුහුණ දෙන එකක් කාරණයක් තමයි පාඨක පිරිසේ භාෂා ප්‍රවීණත්වය කියන එකේ අඩුවක් දැක්වීම. ඒක දැන් සිංහල භාෂාවේ ඒක විශාල ප්‍රශ්නයක් විදිහට ගොඩනගෙනවා කියලා නොයෙක් පිරිස් කියා සිටිනවා. භාෂාව ප්‍රගුණ කිරීම, භාෂාව වැරදි විදිහට හසුරවීම වගේ දේවල් වලින් භාෂාව හානි වෙන නිසා සියලුම ලේඛන කලාවන් වලට හානිකරදායකයි කියලා මතයක් තියෙනවා. ඒක ඉතින් සඳස් කවියාට අනිවාර්යයෙන්ම බලපාන.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා අපේ සාහිත්‍ය සම්භාෂණයේ මෙවර සාකච්ඡාවට අපි ප්‍රස්තුත කරගත් පද්දකාව්‍ය සංග්‍රහයේ කතුවරයා ඇවිලිනි කුමරි බඹසර පද්දකාව්‍ය සංග්‍රහයේ කතුවරයා ඥානතිලක හේවාගමගේ මහතායි. කතුවරයාගේ පැත්තෙන් මේ ග්‍රන්ථය පිළිබඳව යම් කිසි වූ නිර්වචනයකට අපිත් සමග සම්බන්ධුනේ. හේවාගමගේ මහතා, බොහොම ස්තුතියි SBS සිංහල සේවයේ සමග සම්බන්ධ වෙලා මේ තොරතුරු බෙදා හදාගත්තට.
ඔව්, මම තාමත් ස්තුතිවන්ත වෙනවා මේ SBS ආයතනයට, දිල්සොක්ෂි අපේ මේ කවි කරණය සඳහා ඉතාමත් අතහිස් දෙමින් මේ වගේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව.
අපි දැන් කතා කරමු මේ ඥානතිලක හේවාගමගේ මහතාගේ මේ කාව්‍ය ශක්්‍යතාව පිළිබඳව මේ ග්‍රන්ථය හරහා අපිට ප්‍රකට වෙන, විශේෂයෙන්ම අපි මෙහිදී අවධානයට ලක් කළ යුතු ජගත් මේ ඔස්ට්‍රේලියානු වාසී අපි මෙහිදී ජීවත් වන ජනප්‍රජා විදියට අප සතු නිර්මාණකරණයේ හැකියාවන් අපි කොයි ආකාරයෙන් අපේ ජනසමාජයට ලබා දිය යුතුද, ඒක ලබා දෙන්නට නම් අපි සතු කොයි තරම් ශක්්‍යතාවක් තියෙන්නට ඕනද කියලා, ඔහු සතු තියෙන කාව්‍යමය හැකියාවන් ඔබට කොහොමද නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ?
ඥානතිලක හේවාගමගේ මේ මහත්ම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවෙන් බැහැරව. එතකොට ඔහු ප්‍රධාන වශයෙන් අපේ ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැරව ඉන්න කවියෙක්. ඒ නිසා ඔහුට සිදුවෙනවා ඔහුගේ භාෂා ඥානය රැකගන්නට නම් නිතර නිතර සතත අභ්‍යාසය යෙදෙන්නට. මේ වගේ පොතක් ලියන එක පහසු කාර්යයක් නෙමෙයි. මොන අර්ථයෙන් ගත්තත් මේ වගේ පොතක් සඳහා වැය කරන්නට ඕනේ ශ්‍රමය ඉතා විශාලයි. ඔහු කවි ලියනවා විතරක් නෙමෙයි, මේ කවියට අවදාළ වෙන භාෂා ඥානය ඔහු වර්ධනය කරගන්නට ඕනේ, භාෂා ප්‍රයෝග යොදා ගන්නට ඕනේ, භාෂාව රසවත් ලෙස ඉදිරිපත් කරන්නට ඕනේ. මේ සියලු කාරණා සඳහා ඔහුට සෑහෙන වෙහෙසක් ගන්නට වෙනවා. එහෙ වෙහෙස වැඩි ඔහු ශ්‍රී ලංකාවෙන් බැහැර ජීවත් වෙන නිසා. ශ්‍රී ලංකාව තුල ජීවත් වෙනට වඩා වැඩි වෙහෙසක් ඔහුට ගන්නට සිදු වෙනවා ඔහු විදේශගත කවියෙක් නිසා. ඒ නිසා මෙවැනි කවියක් ලියන්නට, මෙවැනි කාව්‍ය ග්‍රන්ථයක් රචනා කරන්නට ඥානතිලක හේවාගමගේ මහතාට හැකිවීම මම හිතන්නේ විදේශගත කවියෙකු ලෙස ඔහුගේ විශාල ජයග්‍රහණයක්.
විශේෂයෙන්ම අපි දකිනවා මේ තරුණ කවියන් මෙල්බන්, සිඩ්නි ආශ්‍රිතව බිහි වෙනවා. ඔවුන්ට කොයි වගේ පරමාදර්ශයක්ද මේ ග්‍රන්ථයෙන් ගන්න පුළුවන්?
ඕනෑම කවියෙක් හෝ වේවා, ඕනෑම නිර්මාණකාරයෙක් හෝ වේවා, ඕපපාතිකව බිහි වෙන්නට බෑ. ඔහු හෝ ඇය හෝ පරිශීලනය කරන්නට ඕනේ. ඔහුට ලැබෙන පොතපත සියල්ල පරිශීලනය කරන්නට, කියවන්නට ඕනේ, ඒවා විඳ ගන්නට ඕනේ. කවි රසවින්දනය කියන එක දිලිවික්ෂ අපි වෙට කල්ලොත් කතා කරලා තියෙනවා, වෙනම අපි කතා කළ යුතු දවසක මාතෘකාවක්. කවිය රසවින්දනයත් අපි ඉගෙන ගන්නට ඕනේ, අපි ඒකට අභ්‍යාස කරන්නට ඕනේ. අපි නිකන් කවි පොතක් කියවුවට, කවියක් කියවුවට අපිට ඒක රසය දැනෙන්නේ නැහැ. අපි ඒක ඇතුළට බැහැලා කවිය විග්‍රහ කරගන්නට, මේ තුල ගැබ් වෙලා තියෙන රසය විඳ ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ සඳහා අභ්‍යාසයක් අවශ්‍යයි, පොතපත කිවවීම අවශ්‍යයි. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම මේ ඥානතිලක හේවාගම මහත්මයා වගේ කවියන් මේ පොතපත අපේ ලේඛක ලේඛිකාවන්ට, නැත්නම් විදේශගතව සිට ලියන ලේඛක ලේඛිකාවන්ට මේ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීම තුළ විශාල අර්ථයක් තිබෙනවා. මොකද ඔහු අපට අවස්ථාව ලබා දෙනවා තවදුරටත් මේවා අධ්‍යයනය කරන්නට, තවදුරටත් මේ තුළට රිංගල බලලා මේ තුළ ගැබ් වෙලා තියෙන මොනාද කියලා අවබෝධ කරගන්නට. ඉතින් අලුත් කවියන්ටත්, පරණ කවියන්ටත්, පොතපත කියවන්නට කැමති සෑම දෙනාටමත් මේ තුළ ගැබ් වෙලා තියෙන රසය විඳ ගන්නට අවස්ථාව ලැබෙන එක මම හිතන්නේ විශාල දෙයක්.
හොඳයි, මනමේ වේදිකා නාට්‍ය ඔබ නැරඹුවා නම් මනමේ වේදිකා නාට්‍යයට ප්‍රස්තුත වුණු බෞද්ධ සාහිත්‍යයේන චුල්ල දනුද්දර ජාතකය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් වඩාත් රසවත්ව මේ කාව්‍ය නිර්මාණය විදීමේ ඔබට හැකියාවක් තියේවි. ඥානතිලක හේවාගමගේ සිඩ්නිවාසි ලේඛක ඥානතිලක හේවාගමගේ විසින් රචිත ඇවිලිනි කුමරි බඹසර පද්‍ය කාව්‍ය සංග්‍රහය හරහා අපි ජගත් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී සාකච්ඡාවට පැමිණීම පිළිබඳව ඇවිලිනි කුමරි බඹසර ග්‍රන්ථය කියවන්නට අපේ ශ්‍රාවක ප්‍රජාව තුළ පිපාසයක් ඇති කරලීමේ අපේ ප්‍රයාමයට සම්බන්ධ වීම පිළිබඳව අපේ අනේක වාරයක් ස්තුතිය පළ කරමින් අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි අද වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුති දිලෘෂි.
අපි ඔබට ආරාධනා කරන අපගේ වෙබ් අඩවියට යන්න. මේ මාසික විශේෂාංග ඇතුළත් වෙනම තීරුවක් තියෙනවා. sbs.com.au/sinhalese-webadavi පහලට යන්න. SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා වෙනම තීරුවක් තියෙනවා. මාසික විශේෂාංග පමණක් රසවින්දනයට කැමති ඔබ වෙනුවෙන් මේ තීරුව ආරම්භ කළා තියෙන්නේ. එම තීරුවට මේ වැඩසටහනෙන් අනතුරුව මේ විශේෂාංගයත් ඇතුළත් වෙනවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට. තවත් මාසයකින් පස්සේ අපි හමු වෙන්නේ අප්‍රේල් මාසේ අවසාන අඟහරුවාද.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.